సుప్రభు పరిధి మీ అంగారం
అదాపి
ఆరంభకరణ శోధనమండి తప్పి అనుకంపాంగ్ అప్పటి స్వామిన్వాన్సే అవసరాయి అన్నవాళ్ళు జ్ఞానం స్వామివాన్సే అడిసిల్లు తల్లి అలాగే అప్పటి కళ్యాణ మిత్ర మాచార్య రవి కొగ్గడి మాత సంబంధైన ఇంకపి అప్పటి స్వామివాన్సే పాద నమస్కారం పిల్లగా మాతా రవి కొగ్గులకి మాతావాదరావిని పిలిగానో ఆరాధనాకన్నో రవి కొగ్గులకి మాట్లాడ మీ సాకచ్చావ
తెరువాన్ సరణాయ్ హేనాటమా అంతే సునంద మహత్తేమైతే హేమదేనా వినువేన్న అపి స్వామిన్ హంసే ఇతా గౌరవేన్ దెపా నమస్కార పూర్వక అపి పిలిగాము సాకచ్చావట తెరువాన్ సరణాయ్ స్వామిన్ హంస
తెరువాన్ సరణాయ్ సిర్కినాటమా
ఎహమై కాట హరి మే మనోహరి అహన్న తీయనాద అద
తిరువన్ సర్నాయ్ స్వామి మహాన్స్ తిరువన్ సర్నాయ్ డాక్టర్ రవి అంటే గెస్ట్లు తీయన తన్నావ సంబంధి మీ సంబంధ అనమదశి హాంద్రువంగి అర తన్నావ సంబంధ దేశమే అత్మంగ స్వామి అర సతిపట్టాన సూత్రేకి అర తన్నావ అతివేన అటి హత ఆకార కుతర అంటని పెన్నలదేనో అర అర సముదయ నిర్దేశోకినికి కథమాంచ మిక్కవే దుఃఖ సాముదయం కేనేకి అర ఇటు పసి కేనాని కించ లోకే పియ రూపం సాత రూపం ఇలా ఇతన అర ఎహ చక్కు సోత గాన హిమ కేల ఈ వగే హట ఆకారో తన్హావ ఉపదిన ఆకారే ఇట పస్సే ఇతన అర నిరోధ నిర్దేశే కేనో మీ ఏక నిరోధ విన ఆకారే తన్హావ నిరోధ అశేష విరాగ నిరోధే చాగో పటిని సిక్కు ముత్యా అన్నాలు మిథన స్వామి హంస మీ అర అర దేశనే అప్పి స్వామి స్వామి హంసకి దేశనేది పెన్నో మీ తన్నావకి అనేక అప్పి అర ఏక అలైన స్వభావం తీయన్ని ఏక అప్పి కరాన్ని హెమెలేమ మీ అలవాన్ నెతువైన్నికాయ కరాన్ని మీ అర అలవిన గతి అయింకరన్న అప్పి కటిట్టు కరన్నే కీల ఇతకుట మీ సతిపట్టాన సూత్రే మీ సముదయ నిరోధే కీనికి అర అర తన్నావి కృత్య అయింకరన్న ముఖకరి క్రమవేదయక్ పెన్నలా దీలా నే కీల మట మగే అడు అవబోధే తీరిన స్వామి అసేక పొడ్డా పేదలి కళ్ళ దిన్న పుడవన్న తెరువాన్ సరణాయి
తెరువాన్ సరణాయి అర మీ ఏ దేశనావే హటిట మగే మతకేట ఎక్క ఇక సదాన్ కరాని తన్హా జనేకి పురిసం చిత్తమస్స విదావతి కియన గాతావత్ ఎక్క తమై గాతావతి ఎన్నే తన్ ఏకిం అదహస్ కరాని తన్హా తన్హా జనేకి పురిసం తన్హావ తమై జనేకి కియని ఉపద్దవనం కియన ఎక్క పురిసం కియని పురుషయా చిత్తం అస్స విధావతి చిత్తం అస్స చిత్తం కానీ సిత్త అసవుగే విధావతి దువన్నీ సితిని కీలకమై సంధానం ఇకేర పలేని పాది గాతావి పలేని పురుషమై వెదగత్తని ఇక అభాస తమై తన్హా జనేతి పురుషం తన్హా కానీ తన్హావ విసిన్ తన్హావ నే భాషావి అలీమ ఆశావ కియన అభాస గనినో జనేతి కానీ ఉపాధ్యాయను పురుషాంకియాన్ని పురుషయ తన్హావ గత్తట పస్సే తన్హావే ప్రధాన వశం కొటస్ తునక్ హెటియట తన్ కానీ తన్హా తునక్ నివే తన్హావే నిరూపణ ఆకార తునక్ తీయన కామతన్హా భవతన్హా విభవ తన్హా కియన කාම තණ්හා කියන කියන්නේ කාම කියන්නේ කැමැත්ත, තණ්හා කියන්නේ ඇලීම. කාම කැමැත්ත, තණ්හා කියන්නේ ඇලෙනවා කියන අදහස. ඊට පස්සේ භව තණ්හා කියන්නේ භව කියන්නේ පැවැත්ම. තණ්හා කියන්නේ ආසාව. කාම තණ්හා ඊට පස්සේ පැවැත්. කාම තණ්හාව කියන්නේ කැමැත්තෙන් ඇලීම කියන කාරණය. භව තණ්හා කියලා කියන්නේ පැවැත්මට ඇලීම කියන කාරණය. විභව තණ්හා කියන විභව කියන්නේ භව කියන්නේ පැවැත්ම නම් විභව කියලා කියන්නේ නොපැවැත්ම. නොපැවැත්මට ඇලීම ඔන්න ඔය නිසා. එතකොට ඔන්න කාම කැමැත්තෙන් ඇලීම, පැවැත්මට ඇලීම, නොපැවැත්මට ඇලීම. ඔන්න ඔය ඇලීම නිසා තණ්හා, ඔන්න ඔය කියන තණ්හා නිසා ජනිතී පුරිසං. පුරිෂයා ජනිත වෙනවා. අනේ ඒකෙන් තමයි පුරුෂයා කියලා හටගන්නේ. අනේ හට ඒ කියන්නේ ජනනය වෙච්ච පුරුෂයාගේ සිතක් තියෙනවා. චිත්ත මස්ස විදා, චිත්තං අස්ස විදාවති. ඒ එයාගේ හිතෙන් තමයි සසර ඇදගෙන යන්නේ කියලා සඳහන් වෙනවා. එතකොට ලාල් මහත්මයා එතන තණ්හා ජනිත පුරිසං කියන ඒ පරියායේදී කියලා දෙන්නේ පුජ්‍යලේ ලෝකයේ තුල ගමන් කරගෙන යන හැටි. නාපව අදහස කියන්නම්. තණ්හාව නිසා පුරුෂයා ජනනය කරලා ජනිත කරලා එයාගේ හිත තුنين විදාවති, එයා සසර ඇදගෙන යනවා කියලා කියන්නේ. එතකොට එතන ඒ පරියාය දී පෙන්නන තෙන්නේ එතෙන්දී ඒ ගාථාවත් එක සත්‍යය නැත්නම් පුජ්‍යනයා සසර ඇදගෙන යන හැටි. පස්සේ අපි එක ඒ පරියාය. දැන් අපි මහා සතිපට්ඨාන සූත්‍රය ගත්තට පස්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී ඔබතුමා වේ ඉස්මතු කරන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනා හතරක් තියෙනවා. ඒ අනුපස්සනා හතරේ එක අනුපස්සනාවක් තමයි ධම්මානුපස්සනාව යටතේ විස්තර කරනවා සච්චපබ්බය. සච්චපබ්බය, ඒ සච්චපබ්බ සච්ච කියලා කියන්නේ ආර්ය සත්‍ය හතර. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදා ආර්ය සත්‍ය කියන සත්‍ය හතර තමයි ඒකෙදි පෙන්වලා දෙන්නේ. අන්න එතෙන්දී ධර්මාත්මය දැන් ඔබතුමා සිහිපත් කරේ සමුදය සත්‍යයි නිරෝධ සත්‍යයි. ඒ දෙකෙන් තමයි අර අපි උදාහරණයක් ගත්තොත් ඇස කන නාසය දිව කය, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම, චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ඒ ටික චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ඒ ටික චක්කු සම්පස්ස ජා වේදනා, සෝත සම්පස්ස ජා වේදනා, ඒ විදිහට රූප සංඥා, ඊට පස්සේ රූප සංචේතන, රූප තණ්හා, රූප විතක්, රූප විචාර, ඒ විදිහට අරගත්තට පස්සේ ඒ කියන්නේ ප්‍රභේද ගණනාවක් එතෙන්දී සමුදය සත්‍යයටතේ නිරෝධ සත්‍යයටතේ සිහිපත් කරා. දැන් මේකෙන් මම නිදර්ශනයක් ගන්නම්. ඇස කියන කාරණේ ඔබතුමා මතක කරා. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති නිවිසමානා නිවිසති. සමුදය සත්‍ය යටතේ සිහිපත්ම චක්කුන් ලෝකේ. චක්කුන් කියන්නේ ඇස, ලෝකේ කියන්නේ ලෝකයෙහි පිය රූපං ප්‍රිය ස්වරූපය, සාත රූපං කියලා කියන්නේ මధుර ස්වරූපය. එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. තණ්හාව උපදිනවන උපදින්නේම මෙහිමයි. නිවිසමානා නිවිසති. ලැබුම් ගන්නවන පිවිසෙනවන පිහිටනවන බැස ගන්නවන බැසගන්නේ මෙහිමයි කියලා සිහිපත් කරන කොහෙද? ඇසේ. ඇස ලෝකයේ ප්‍රිය රූපයක් සාතුරු. එහිම තමයි තණ්හාව උපදිනවන උපදින්නේ බැස ගන්නවන බැස ගන්න. ඒ සමුදය ආර්ය සත්‍ය යටතේ කියපු තැන. ඔබතුමා මතක් කරා විදිහටම ඔකේ අනිත් පැතර නිරෝධ සත්‍ය ගැන සිහිපත් කරද්ද චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජම එත්තේසා තණ්හා පහියමානා පහියතේ එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. අනු නිරෝධ ආර්ය සත්‍ය අර්ථ විස්තර කරනකොට ඒ කාරණා ටික ඒ විදිහට සිහිපත් කරලා තියෙනවා. ඒතර ඔය සිහිපත් කරේ මා දැන් ඔය ආර්ය සත්‍ය හතර ගැන කතා කරද්දීනේ. ඉතින් ආර්ය සත්‍ය හතර ගැන කතා කරද්දී ඔය සමුදය ආර්ය සත්‍යයි නිරෝධ ආර්ය සත්‍යයි අනෝය ආර්ය සත්‍ය හතරෙන් ඒ සත්‍ය හතරේදී තණ්හාව ගැන තමයි ඔබතුමා සිහිපත් කරන්නට යෙදුනි. එතකොට 1, 2, 3, 4 කියලා නිකන් ගත්තොත් ඉතින් හිම පිළිවෙලක් ගැන කියනවා නෙමෙයි. දෙවෙනි ආර්ය සත්‍යයි තුන්වෙනි ආර්ය සත්‍යය ගැන තමයි ඔබතුමා සිහිපත් කරේ. ඕකේ පළවෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛ ආර්ය සත්‍යය. දුක්ඛ ආර්ය සත්‍යය. අන්න ඒ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දකින්න කොට අපව මතක් කරන්නම්. දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දුක පිරිසිඳ ආර්ය සත්‍යනේ දුක පිරිසිඳ දකින්න කොට ආපහු අපේ ලාල් මහත්මයා සමුදය දුරු කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දුක පිරිසිඳ දකින්න කොට සමුදය දුරු කරන්න හෝ නිරෝධය සාක්ෂාත් කරන්න හෝ මග වඩන්න හෝ කියලා කතාවක් නැහැ. දුක පිරිසිඳ දකින්න තැනම සමුදය දුරු වෙනවා, නිරෝධය සාක්ෂාත් වෙනවා. දුක පිරිසිඳ දකින්න එකම තමයි මාර්ගය වැඩෙනවා කියලා තියෙන්නේ. ඒ නිසා අපි මුලින්ම කළ යුත්තේ ඔතන ඔය ආර්ය සත්‍ය හතර පිළිවෙලින් ආවට පස්සේ දුක පිරිසිඳ දකින්න කොට. දුක පිරිසිඳ දකින්න කොට කියන්නේ දුක ආර්ය සත්‍ය යටතේ විස්තර කරන ඕනේ ආර්ය සත්‍ය. මේ දුක ආර්ය සත්‍ය යටතේ දුක් ටිකක් ජාති දුක, ජරා දුක, මරණ දුක නේද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ඔය විදිහට මේ කාරණා ටිකක් විස්තර කරනවා. ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සංපයෝග, එතසේ යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛය ඔය විදිහට විස්තර කරගෙන යනවනේ. සංක්ෂිප්ත වශයෙන් පංච උපාදානස්කන්ධයම දුකයි කියලා විස්තර කරනෝනේ. ඔන්න ඔය ආර්ය සත්‍ය හතරෙන් දුක පිරිසිඳ දකිනකොට අපි ආපහු අමුතුෙන් තණ්හාව දුරු කරන්න හෝ නිරෝධය සාක්ෂාත් කිරීම හෝ කළ යුතු වන්නේ නැහැ. දුක පිරිසිඳයි දකින්න ඕන. දැන් ලාල් මහත්මයා අහපු ප්‍රශ්නයත් එක්ක එතකොට ඒක පරියාය දෙකක්, රටා දෙකක්. පළවෙනි එක තමයි අර තණ්හා ජනේති පුරිසෝ කියන ගාථාවත් එක්ක කියන්නේ මේ කියන්නේ පුජ්‍යලය, කියන්නේ සත්‍යයා පුජ්‍යලයා අපි මේ එයා සත්‍ය නොදකපු නිසා සසර ගමන් කරන හැටි කියලා දෙනවා. දෙවෙනි එකේදී, දෙවෙනි පරයය ආරි සත්‍යයේදී පෙන්වන්නේම සතිපට්ඨාන සූත්‍රයේ ඒකායන අයම් මග්ගෝ කියලානේ. එතකොට මේ ඒකායන මාර්ගයයි, මාර්ගය කියන්නේ ප්‍රඥාවේ භාවිතයත් එක්ක. එතකොට එතෙන්දී උගන්වන්නේ ඔය ධම්මානුපස්සනාව යටතේ සත්‍යපබ්බේදී උගන්වන්නේ එතෙන්දී කියලා දෙන කාරණේ තමයි ආරි සත්‍ය විස්තර කරලීම, විස්තර කිරීමක් තමයි එතෙන්දී කරන්නේ. ඉතින් අර ඒ නිසා ඒ එතන පරයය දෙකක් හැටියට තමයි යන්නේ. ඒ නිසා ඒ කාරණාවන් දෙක, කාරණා දෙකක් හැටියටයි යන්නේ. ඒ සම්බන්ධයෙන් තව කාරණා තියෙනවා නම් අහන්න ලාල් මහත්මයා.
ඒ ස්වාමීන් වහන්සේ ඒ අර තණ්හා ජනිත පුරිසං කියන ඒක මොකද්ද සූත්‍රයේ ස්වාමීන් වහන්සේ?
තණ්හා ජනිත පුරිසං කියලා කියන සූත්‍රය තමයි සංයුත්ත නිකායේ ඒක සූත්‍රයේ ජනින්ති කියලා සූත්‍රයක් තියෙනවා. පඨම ජනින්ති, ဒုတိය ජනින්ති කියලා සූත්‍ර කිහිපයක් තියෙනවා. අන්නේ ජනින්ති කියන සූත්‍රයක තමයි තියෙන්නේ.
එහෙමයි අනුමත. හොඳ පැහැදිලි කිරීමක් කරා අවංශයට පින් ස්වාමීන් වහන්සේ. එතකොට මේ අර තණ්හාවේ කුත්‍රය කියන්නේ අර මොකකට හරි දැක්කාම ඇලෙන එකනේ. ඒක නිරෝධ කරන්න මොකක් හරි එකේ දැන් දැක්කාම ඒක ගැන කොහොමද අපි ඒක තණ්හාවෙන් තණ්හාව නැති කරන ක්‍රියාව ගැන කොහෙද කොහොමද ස්වාමීන් වහන්සේ අපි තේරුම් ගත්තේ?
අනහරි මහත්මයා, අර සූත්‍රය නම් පඨම ජනිති සූත්‍රයේ සංයුත්නිකායේ එක පොත්වහන්සේ තුල පඨම ජනිති සූත්‍රයේ එක තියෙනවා. මහත්මයා තණ්හාව දැන් අපි හිතමු තණ්හා දැන් අපි අවිද්‍යාවයි භව තණ්හාවයි නිසානේ සසර ගමන් කරන්නේ. එතකොට අපි තණ්හාව අමුතුවෙන් දුරු කළ යුතු වන්නේ නැහැ. අපි තණ්හාව අපි දුරු කියන්නේ අවිද්‍යාව දුරු වෙන තැන තණ්හාව ගැන කතාවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි හිතමු අපි ආර්ය සත්‍යෙට තියලා මං ගලපන්න යනවා නෙමෙයි. නමුත් දැන් අපි මේක ගත්ත උනා මේ ඒකේ සඳහන් වෙනවානේ මහත්මයා, මේ දැන් අවිද්‍යාවෙන්නේ අවිද්‍යාපත්‍ය සංකාරපත්‍ය විඥානපත්‍ය නාම රූපපත්‍ය සලායතනපත්‍ය පස්සපත්‍ය වේදනාපත්‍ය තණ්හාපත්‍යනේ. අර එහෙමනේ තියෙන්නේ. දැන් තණ්හාව ඔව් අවිද්‍යාව ඒ විදිහට ගත්තත් තණ්හාව හටගන්නේ වේදනා ප්‍රත්‍යයෙන්. වේදනාව හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය හටගන්නේ ආයතන නිසා. ආයතන හටගන්නේ නාම රූප නිසා. නාම රූප හටගන්නේ විඥාන නිසා. විඥාන හටගන්නේ සංස්කාර නිසා. සංස්කාර මොකද? අවිද්‍යාව නිසා. දැන් තණ්හාව අපි නැති කරන්න බලෙන් යන්න ඕන නෑ. අවිද්‍යාවත්වේව අශේෂ විරාග නිරෝධා. අවිද්‍යාව දුරු වෙච්ච තැන ආය සංස්කාර වෙනම දුරු කරන්න, විඥානේ වෙනම දුරු කරන්න, ඊට පස්සේ නාම රූප වෙනම දුරු කරන්න, ආයතන වෙනම දුරු කරන්න, ස්පර්ශ වෙනම දුරු කරන්න, ඊට පස්සේ වේදනාව වෙනම දුරු කරන්න සහ තණ්හාව අමුතුවෙන් දුරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න එහෙනම් අපි මොකද්ද කරන්න අවශ්‍ය වෙන්නේ? තණ්හාව මම මැදිහත් වෙලා දුරු කරොත්ින් ඒක තණ්හා ජනේති පුරිසෝනේ, පුරිසංනේ. තණ්හාවයි පුරුෂයා ජනනය කරන්නේ. චිත්තමස්ස විදාවති. එයා සිතින් තමයි සත්‍ය සසර අරගෙන යන්නේ. සත්ත්ව සංසාර මාපාදී. මේ සත්‍ය සංසාරේට දිව යනෝ දුක්ඛමස්ස මහබ්බයන්ති කියලා ඊගතා දෙන්නේ. එයාට දුක කියලා කියන්නේ මහා බයක් කියලායි සිහිපත් කරන්නේ. ඔගේ හොඳට මතක මෙන්න මේ වචනේ අරගෙන තණ්හා ජනේති පුරිසං. ඒකේ යොදර තියෙනේම තණ්හාව තමයි පුරුෂයා ජනනය කරන්නේ. ලාල් මහත්මයා අපිට කියපු අදහස තමයි පුරුෂයාට තණ්හාව තියෙනවා. يعني පුරුෂයෙක් ඉන්නව, පුජ්‍යණෙක් ඉන්නව, එයාට තණ්හාව හට ගන්නව, එයාට තණ්හාව දුරු කරන්න පුළුවන් කියන අදහසක් තමයි යන්නේ. සමාන වෙනාට මේ කියන කාරණේ පටලලි සහගත ඇති වාක්‍ය දෙකක්. තණ්හා ජනිතු තණ්හාව පුරුෂයා ජනනය කරනවා කියන එකයි, පුරුෂයා තණ්හාව ජනනය කරනවා කියන එකයි, ඕක දෙකක්. දැන් නිකමට මෙන්න මෙහෙම කිව්වොත් නිකන් මේකට ඒ කියපු කාරණේ හිතාගෙන පූසා මීයා කයි, මීයා පූසා කයි කියලා කිව්වොත් ඕක එකක්ද දෙකක්ද?
දෙකක් ස්වාමීන් වහන්සේ.
දෙකක්නේ. ඕකේ දෙකනේ. ඒක අන්න ඒ වගේ කාරණා දෙකක් වගේ තණ්හාවෙන් පුරුෂයා ජනිත වෙනවා කියන එක, ජනනය වෙනවා කියන එක සහ මේ පුරුෂයාට තියෙන තණ්හාව ජනිත වෙනවා. දැන් අපි කරන්න උත්සුක වෙන්නේ අපේ ලාල් මහත්මයා පුරුෂයාට තියෙන තණ්හාව දුරු කරන්න අපි උත්සාහ දරන්නේ. හැබැයි අන්න පුරුෂයාට තියෙන තණ්හාව දුරු කරන්නටයි අපි උත්සාහ කරන්නේ. හැබැයි ඕකේ හාත්පස වෙනස් කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. තණ්හාවයි පුරුෂයා ජනනය කරන්නේ. එහෙනම් පුරුෂයාට තියෙන ආශාව දුරු කරා කියලා ඒක කුජලයක් තමයි දුරු කරන්න උත්සාහ කරන්නේ. තියෙන ඇති තණ්හාව නැති කරන්න යනවා. හැබැයි පුරුෂයා ජනනය වෙන්නේ තණ්හාව. එහෙනම් ඔතෙන්දී පුරුෂයාට තියෙන තණ්හාව දුරු කරන්නවත්, පුරුෂයා නැති කරන්න යන්නවත් නෙවෙයි කරන්න වෙන්නේ. තණ්හාව දුරු වෙන තැනයි තණ්හාව. එතකොට පුරුෂයා ගැන කතාවක් නැහැ. ආයි පුරුෂයාට හටගන්න ආශාවක් වෙනම් ලෝකීය මට්ටමින් එහෙම එකකුත් නැහැ. එහෙම කතාවක් කතා කරන්න බැරි වෙනවා. අවිද්‍යාව දුරු වෙච්ච තැන තණ්හාව ගැන කතාවක් නැහැ. තණ්හාව ගැන කතාව නොයදෙන තැන පුජ්ජලයේ ගැන කතා කරන්න බෑ. ඊට පස්සේ පුජ්ජලයේ ගැන කතා කරන්න බැරි වෙනවා. පුජ්ජලයා ගැන කතා කරනකොට පුජ්ජලයාට ඇති වෙන ආශාව, පුජ්ජලයාට ඇති වෙන කැමැත්ත, එහෙම නැත්නම් පුජ්ජලයාට ඇති වෙන තණ්හාව දුරු කරන්න ඕන කියලා එහෙම කතාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ එතකොට පැහැදිලි කාරණාව, ඒ කාරණාව තමයි තණ්හාව කියන්නේ දුක. දැන් තණ්හාව අයිති වෙන්නේ දෙවෙනි ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. එතකොට අපි කර යුතු වෙන්නේ දුක් තණ්හාව දුරු කරන්න යන එක නෙවෙයි. මුලින් කර යුත්තේ පළවෙනිම කෘත්‍යය, පළවෙනි කාර්යය තමයි දුක පිරිසිඳ දැකීම. දුක පිරිසිඳ දකින තැන තණ්හාවට ආයි දුරු වෙන්න කියලා කියන්න ඕන නැහැ. අදහස එන්නට ඇති අවිද්‍යාව දුරු වෙන තැන තණ්හාව ආයි අමුතෙන් දුරු කළ යුතුයි කියලා කාරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තණ්හාව තණ්හාවේ කෘත්‍ය වෙන්නේ ගැටලන එක, මෙහුම්ලන එක. අර කියන්නේ තණ්හා සිබ්බණී කියලා කියනෝනේ මජ්ජේ සූත්‍රයේදී. හැබැයි තණ්හාවට ගැටලන්න දෙන්නේ නැහැ, තණ්හාවට මූට්ටුලන්න දෙන්නේ නැහැ. මජ්ජේ මන්තා නලිප්පතේ, මැද කෙනෙක් දෙපැත්තෙන් කෑලි දෙකක් අරගෙන මූට්ටු කරන්නෙම, දෙපැත්තෙන් කෑලි දෙකක් අරගෙනම මූට්ටු කරන්නෙම තණ්හාවනේ. හැබැයි මැද ප්‍රඥාව යොදිච්ච තැන තණ්හා මෙහුම්කාරීට මහාන හම්බ වෙන්නේ නැහැ. ඒකෙන් කියන කාරණය තමයි අපි දුක පිරිසිඳ දකිනකොට සමුදය ආයි අමුතුවෙන් මේ සමුදය දුරු තණ්හාව දුරු කරන්න ඕන. එහෙනම් අපේ මෝඩකම සරලව කිව්වොත් ඇලෙන්නේ අපේ ලාල් මහත්මයා මෝඩකම නිසා. මෝඩකම නැති තැන ඇලෙන්නේ නැහැ. තවත් සරලව මතක් කරොත්, ඒ කියන්නේ අපි බොහොම ටිකක් මෙහාට මෙයිලා, මෝඩකම තිබුණොත් ඇලෙනවා, මෝඩකම නැති තැන ඇලීමක් ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මෝඩකම නැති වෙන නම් ප්‍රඥාවයි උපදවා ගත යුතු වන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ මෝඩකම මෝඩකමක් බව දැකීමමයි නෝන කියලා කියනවා.
මතක් කරන්න හිතුණා බහසයක හොඳට පැහැදිලි කළ ආකාර. දැන් තණ්හාවත් අවිද්‍යාවෙන් කියන තැනටනේ අන්තිමට එන්නේ. අර එහෙම කිව්වත් මෝඩකම තියෙනකන් තණ්හාව, මෝඩකම නැත්තන් තණ්හාව අදාළ නැහැ නේ, දෙන්නේ නැහැ උපදින්නේ යන්නේ. ඔතන මේ තව පැත්තකින් ඕක කිව්වොත් දැන් තණ්හාව කියන්නේ මොකද්ද, තණ්හාව කාගේද කියන එකත් එක්ක නේද ඔය ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙන්නේ ආපහු. අවිජ්ජාපච්ච සූත්‍රේද මෝලිය ගුණේකේද කොහෙද අහන්නේ නේද? මේ අපි අර තණ්හාව දෙයක් කරගෙන නේ තණ්හාව නැති කරන හැටි හොවන්නේ. තණ්හාව දෙයක් කළා, තණ්හාව කාගේද, මගේ. එතකොට මගේ තියෙන තණ්හාව නැති කරගන්න නේ ඔය බලන්න. නැත්තම් වෙන කාගේ හරි. තණ්හාව කියන එකත් අර මොකද්ද කියලා පිරිසිඳ දකිනකොට නැත්තම් හොවාගෙන යනකොට අර වංශි කිව්ව මං හිතන්නේ දුක පිරිසිඳ දකින එකට ඒකත් අයිති වෙනව නේද ස්වාමීන් වහන්සේ?
ඔව්. එතනදී දුක පිරිසිඳ දුක පිරිසිඳ දකිනකොට කියන්නේ අවිද්‍යාව නැත්නම් සරල ඉදිරියට මෝඩකම නැති වෙනවා. ඇත්තටම අපේ අර මෝඩකම නිසා, අවිද්‍යාව නිසා තමයි අපි ඇලෙන්නේ. ඉතින් අර ඔත්තන්දී අර පුජ්‍යලයා සතු තණ්හාව දුරු කරන්න පුළුවනි. දැන් අපිට ඕනද ඇත්තට මේක කරන්න පුළුවන් කාරණයක්. දැන් පුජ්‍යලයකට ඇති වෙන තණ්හාව වශයෙන් ගත්තොත් අපි මෙහෙම කතා කරොත් කාම තණ්හාව කියන තැනින්. කාම කියන්නේ කැමැත්ත. කාම තණ්හාව දුරු කරාට පස්සේ යා කාම තණ්හාව විවිච්ච කාමයේහි විවිච්ච අකුසලෙහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං වික්ෂුකං පඨමජ්ජනං උපසම්පජ්ජ විහෙරති කියලා අපි ප්‍රථම ධානය ගැන කතා කරනවානේ රවි මහත්මයා. දැන් එතෙන්දි කතා කරන්නේ විවිච්ච කාමයේහි බලන්න. එතකොට කාමය නෑ අපි කතා කරන ප්‍රථම ධානය තුළ. ඉතින් කාමය ගැන කතා කරන්නේ එතන. විවිච්ච කාමයේ ගැන කාමයේ දුර වෙලා විවිච්ච අකුසලෙහි ධම්මේහි අකුසල ධර්මයනොත් දුර වෙනවා. සවිතක්කං විතර්ක සහිත සවිචාරං විවේකයෙන් හටගත්ත පීතිසුකම් ප්‍රීතිසුකේ සහිත පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. එහෙනම් එදා විමුක්තිකාමී සමාජයේ මා හිතන්නේ අද්විතනීය දක්වා අද කාලයේ දක්වාම ප්‍රථම ධානය කියන තැනට කෙනෙකුට යොමු වෙන්න පුළුවන් නම් ප්‍රථම ධානය ලබා ගන්න පුළුවන් නම් ඇත්තටම යාට අන්න කාමය නැහැ. තණ්හා දැන් කාම තණ්හානේ කැමැත්තෙන් ඇලීම කියන කාරණේ කතා කරන්න බෑ. හැබැයි එහෙම වුණාට කාමය දැන් කාමය කියන්නේ කාම තණ්හා, කාමය කියලා කියන්නේ මොකද? සංකප්ප රාග පුරිසස කාම. කියන්නේ පුරුෂයාගේ සංකල්පමීය රාගයක් තමයි කාමය කියලා කියන්නේ. එහෙනම් පුජ්ජලයාගේ සංකල්පමීය රාගය දුරු වෙච්ච තැන යාට කාම තණ්හාව ගැන කතා කරන්න බෑ. හැබැයි යාට එයා කාම තණ්හාව කාමයේ කියන දේ යටපත් වුණාට එයා අහුවෙලා තියෙන මොන පැතෙන්ද? භව තණ්හා, විභව තණ්හා. පැවැත්මට ඇති ආසාව හා පැවැත්මත් වැරදි කියලා කිව්වොතින් අපි හිතමු පැවැත්මත් වැරදි කියලා කියලා තවත් එහාට මේ පැවැත්මේ වැරද්ද දැකලා නොපැවැත්මට යනවා. දැන් ආකින්චඤ්ඤායතනෙ නත්තිකින්චි වගේ තැන් අසඤ්ඤ ඊට පස්සේ නේව සංඥා සංඥායතන අන්න ඒ වගේ දේවල් භව තණ්හාවටත් එහා ගිහිල්ලා ආම තණ්හා භව තණ්හා විභව තණ්හා අන්න නැති පැත්තට නොචස්සං නොච මේසියා න භවිස්සති න මේ භවිස්සති කියලා අන්නේ දෘෂ්ටි දිට්ඨිගත වගේ සූත්‍රවලදී පැහැදිලි කරනවා. අන්නේ යා නොපැවැත්මට මේ විභව කියන්නේ නොපැවැත්මට නොපැවැත්මට තණ්හා. අන්නේ යා නොපැවැත්මට කැමති කියන තැනට එයා යනවා. අන්නේ පුජ්‍යලයා පුජ්‍යලයා මැදිහත් වෙනා අපේ රවි මහත්මයා සිහිපත් කරා වගේ පුජ්‍යලයාගේ මැදිහත් වීමත් තුළින් පුජ්‍යලයා තණ්හාව දුරු කරන්න ගියාට පස්සේ අන්නර වගේ තැනකට ගිහිල්ලා හිර වෙනවා නතර වෙනවා. කැමැත්තේ කාම තණ්හා සංකල්පමය රාගය දුරු කරලා කැමැත්තෙන් ආශාව දුරු කරලා එයාට ධ්‍යාන මට්ටම් කරා යන්න පුළුවන්. එහෙම නැත්නම් පැවැත්ම තව දුරටත් එයා විදර්ශ කියන්නේ එයා මේ තව දුරටත් එයා කියන්නේ ලෝකීය වශයෙන් ධර්ම විනයකට යොමු වෙලා නැත කියන නොපැවැත්ම කියන පැත්තට ගිහිල්ලා විභව තණ්හාවෙන් ගිහිල්ලා නතර වෙනවා. කාම තණ්හාව වේවා භව තණ්හාව වේවා විභව තණ්හාව වේවා තණ්හාවමයි ඇලීමමයි. ඉතින් ඒක අර චූල සීහනාද වගේ සූත්‍රවලදී පැහැදිලි කරනවා වීතරාග වීත දෝෂ වීත මෝහ කියලා මට්ටම්. වීතරාග කියන්නේ අන්‍ය ශ්‍රමණ කියන්නේ පින්වත් ශ්‍රමණයන් අන්‍ය තීර්ථ කියන්නේ ඒ අය මේ පඬිත ශ්‍රමණවරු පුණ්‍යවන්තයා. ඒ අය වීතරාග රාගය දුරු කරපු අය එකල ඉන්දියානු සමාජයේ හිටියා. වීතරාග වීත දෝෂ තරහ තිබුණේ වීත මෝහ මෝහය තිබුණේ නැහැ. අන්න ඒ මට්ටමින් චූලසේනාද සූත්‍රය පැහැදිලි කරනවා ඔය මට්ටම් තුනම. හැබැයි එතනදි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භික්ෂුනි මහණෙනි පළවෙනි ශ්‍රමණයා ඒ කියන්නේ සෝතාපන්නයන් වහන්සේ දෙවෙනි ශ්‍රමණයන් වහන්සේ තුන්වෙනි හතරවෙනි ශ්‍රමණයන් වහන්සේලා ඒ කියන්නේ සෝතාපන්නයන් වහන්සේ නමක් සක්කුදාගාමින් වහන්සේ නමක් අනාගාමින් වහන්සේ නමක් රහතන් වහන්සේ ඔය කියන ඔය හතර නමකින් ගින් එක ශ්‍රාවකෙක්වත් මේ ඔය විතරාග වීත දෝෂ වීත මෝහ අන්‍ය ශාසනවල නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ පළවෙනි ශ්‍රමණයක් නැහැ දෙවෙනි ශ්‍රමණයක් නැහැ කියලා පැහැදිලි කරනවා. එහෙනම් විතරාග විත දෝෂ විත මෝහ කියන මට්ටමට යන්නේ පුජ්‍යලයේ සන්තකව තියෙන පුජ්‍යලයා මෙදිහත් වෙන පුජ්‍යලයා තණ්හාව දුරු කරනවා කියන තැනට ගිහිල්ලයි ඒ විතරාග විත දෝෂ විත මෝහ කියන මට්ටමට ඒ මට්ටමට ගිහින නතර වෙන්නේ. ඉතින් ඒ නිසා මෙතනදී අපි මොකද එතනදී ඒකට හේතුව තමයි අපිට ඇස් තුනක් තියෙනවානේ මාසස මනස ප්‍රඥාවේස. අන්නේ එයා මොකද්ද මේ කරලා තියෙන්නේ මාසස ඉක්මවා මේ මනස පාදක කරගෙන තමයි ඔය ඉතා ඉසියුම් විදියට ඔය තැන්වලට ගිහලා ඉරලා තියෙන්නේ. හැබැයි එයාට පළවෙනි ශ්‍රමණයක් නැහැ කියලා කියන්නේ සෝතාපන්නයන් වහන්සේ නමක් නැහැ කියලා කියන්නේ ප්‍රඥාවේ ඇස නොමෙතිකම නිසාම ඉතාම සියුම් ලෝකයේ ඒවා විමුක්ෂ විමුක්ෂ ආකාසානං චයතන කියන්නේ විමුක්ෂයක් විමුක්තියක් නිදිලා අවකාශය අනන්තය කියන තැන නතර වෙනවා. හැබැයි එතන ප්‍රඥා විභාවිතය ගැන කතා කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන විඥානයේ අනන්තයි කියන තැනින් කියන්නේ තවත් සාපේක්ෂයක්. කියන්නේ විඥානයේ අනන්තයි කියලා කිව්වොත් විඥානයේ අනන්තයි කියන වචනය තුළ සසඳන්න ගලපන්න තහවුරු කරන්න තවත් සාපේක්ෂකත්වයක් එහා පැත්තේ නැහැ. හැබැයි අනන්තයි බලන්නේ දැන් අවකාශය අනන්තයි කියන එක ඉතින් තව සාපේක්ෂකත්වයක් තිබුණා නම් එයාට තියෙනවා දෙකක්. ද්වේතාවයක කතා කරන මේක වැරදි. හැබැයි වැරදි කියලා අදහසක් කරනවා. වැඩි තියෙන්නේ ඒ විමුක්තිකාමීන් අවකාශය අනන්තයි කියන එකත් වැරදි කියලා අන්න යනවා විඥාණයට. ඒක අරුමු කරන විඥාණය. විඥාණයටත් සාපේක්ෂකත්වයක් නැහැ. ඒකත් අෂ්ට විමුක්ෂණ වලින් එකක්. හැබැයි ඒකත් වැරදි කියලා ඔච්චර ඉසියුම් ඉතිවුණු බවක් ඒ විමුක්තිගාමීන්ට තියෙනවද නේ? ඊනඟට එයත් ඉක්මවා නත්තිකින්ච කියන්නේ කිසිවක් නැහැ කියන එක. ඒතකොට කලින් අවකාශයක් හරි විඥානයක් හරි කියන කතාවනේ මෙතන නත්තිකින්ච කියලා කියනකොට කිසිවක් නැහැ. ඒතර ආරම්භ කිසිම දෙයක් ගැන කතා කරන්න බෑ. එහෙනම් එතන මොන වගේ තැනක්ද හිතන්නවත් බෑනේ. හැබැයි ඕකත් වැරදි කියලා නැත්ති කිංචි කියන එකත් මේ වැරදි කියලා මොකද්ද ඒකාන් හිටපු විමුක්තිකාමින් නේව සංඥාන අසඤ්ඤාතෙන්ට ගියවා විමුක්ති අෂ්ට විමුක්ෂ හැටියට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නට කලින් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්නට කලින් ඒ කාලේ ශ්‍රම ඒකාන් හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඔය තත්යන් එක සමවැදිරේ හිටියා. එහෙනම් ඒ වගේ මට්ටම් වලට අන්න ඒ මොකද්ද අපේ රවි මාත්‍යා සිහිපත් කළා මෙන්ම පුජ්‍යලයා මැදිහත් වෙනා පුජ්‍යණයාගේ ඊතා තියුණු දක්ෂතාවය මත කෙළවරටම ගිහිලා විමුක්තිය ලැබුවොත් තැන්. හැබැයි එයාට සකීයත්වයක් නොමැතිකම කියන සකීයත්වයක් එයාට තියෙනවා. සකීයත් ඒ කියන්නේ ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යාන වේවා ආකාසානංචායතන විඤ්ඤාචඤ්ඤායතන අකිඤ්චඤ්ඤායතන නේව සංඤායතන. දැන් ඒ අර අග හතර ගැන කතා කරන්නේ කරානේ. ඒ කියන්නේ සකීයත්ව දැක්ම නැතිකම නම් වූ සකීයත්වයක් නැත්නම් සකීය දැක්ම නැතිකම නම් වූ සකීයත්වයක් ඔවුන් සන්තකව තිබුණා. අනේ නිසා තවදුරටත් ඔවුන් ආනිංජ මට්ටමින් ධාන මට්ටමින් සිරගත වෙලා හිටියා ඔවුන් දන්නේවත් නැති මට්ටමින්. ඒ වගේ තැනක් තමයි පුජ්‍යලයා තණ්හාව දුරු කිරීම. එතකොට පුජ්‍යලයා තණ්හාව දුරු කිරීම පුජ්‍යලයා තණ්හා කියන්නේ සන්නාව දුරු නොකිරීම නිසා සත්‍යයන් සසර ගමන් කරනවා. පුජ්‍යලයාගේ මැදිහත් වීමෙන් තණ්හාව දුරු කරාට පස්සේ එයා ධ්‍යාන මට්ටම් වලින් නැතර වෙනවා. හැබැයි ප්‍රඥාවෙන් ආර්ය සත්‍ය දුක පිරිසිඳ දකින තැන සමුදය දුරවීම නිරෝධය සාක්ෂාත් වීම කියන කාරණාත් එක කතා කරන තැන අන්න එතන පුජ්‍යලයේ මැදිහත් වීමක් නෙවෙයි එතන ප්‍රඥාවේ භාවිතයයි. භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ප්‍රඥාව දුක පිරිසිඳ දකින ප්‍රඥාවේ භාවිතය තුළදී අන්න තණ්හාව දුරවීම කියන ඒ මාර්ග කෘත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ අපට පින්වලා දෙන්නේ. තෙරුවන් සරණයි.
ඔබ වහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්ස. දැන් ඔබ වහන්සේ කිව්වා අර දුක තීසිත දැක්කහම තණ්හාව සකස් වෙන්නේ නැහැ කියලා. පොඩ්ඩක් ඒක පොඩ්ඩක් උදාහරණයක් සම්බන්ධව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
හොඳයි මහත්මයා, දැන් අපි ගනිමු අදහසක් හැටියට. දැන් මේ දැන් දුක යටති භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවනේ. දැන් ඔබතුමා අරගත්තේ මොකද සච්චපබ්බේ නිසා මම මෙතනින්ම අරගෙන කාරණාවන් සිහිපත් කරන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දුක්ඛාරය සත්‍ය කියන්නේ මොකද්ද කියලා. එතෙන්දී දුක්ඛාරය සත්‍ය මොකද්ද කියලා පැහැදිලි කරනවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණපි දුක්ඛ, ඔය විදිහට කාරණා ගණනාවක්ම පෙන්වලා දෙනවා. ඉපදීම, ඊට පස්සේ දිරීම, ඊට පස්සේ මරණය, ශෝකය, වැළපීම, කායික දුක්, මානසික දුක්, ආයාසයන්, ඒ අප්‍රියයන් සමග එක්වීම, ප්‍රියයන් සමග වෙන්වීම, හැටියම කියනවා අකුලා සැකවීම කියනවා. පංච උපාදාන ස්කන්ධයම දුක් කියලා පෙන්වන තියෙනවානේ. අන්න එතෙන්දී අපිට ගන්න පුළුවන් අපි හිතමු නිදර්ශනයක් හැටියට. අපි නිදර්ශනයක් හැටියට ගනිමු. අපි කවුරුත් මේ ජීවිතේ ප්‍රකට කන්නේ ලෙඩ වෙනවා, වයසට යනවා කියන තැන්වලින් අපි බලමු මොකක්ද අනු බුදුරජාණන් වහන්සේ අනු දුක් ආර්ය සත්‍ය අරදී අපි දු ජරා දිරනවා කියලා නැත්නම් ලෙඩ වෙනවා කියලා අපි ගනිමු. දැන් අපි අපිට ළඟයිනේ කාරණා මම මේ එක නියදිය එක කාරණයක් තමයි මේ පෙන්නන්නේ. මහන්නේ ජරාව කියන්නේ මොකද්ද කියලා අහනවා. කතමංචාවසෝ ජරා යත් ඒසං තේසං සත්තානං අර ඒ විදිහට පටන් අරගෙන පැහැදිලි කරනවා. ජරා දිරීම ඔන්න දැන් මේ පැහැදිලි කරන දැන් දිරීම කියන දේ හොයන්න වෙනවා. දැන් අපිට එන්නේ ලාල් මහත්මයා දිරන්න කලින් දෙයක් හරි, දැන් හිතමු අපි ඉස්සරහ තියෙන මොකක් හරි දිරන්න කලින් හරි දිරු වට පස්සේ හරි එහෙමනේ අපි බලන්න ඕන මේ දිරීම කියන දේ. ඒ කියන්නේ අපේ පරිබාහිර දෙයක්. අපේ දිරීම තියෙනවනේ නේ, අපේ ශරීරයේ අස්ථි දිරනවා, දත් දිරනවා, ඔය විදිහට
කේස් වෙනවා.
හරි. අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද මේ දිරනවා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දිරනවා. දිරන
ආයෙ ඇහෙන්නේ නැතුව ගියා
හමනම් කෙනොන්න මොකද රැලි වැටෙනවා කියලා කියන්නේ. ආයුෂ හානියටපත් වෙනවා කියන්නේ මොකද්ද? ඔය විදිහට ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස මැරෙන්න කලින්
උභහන්සේ කඩින් කඩ ඇහෙන්නේ ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ මගේ දෝෂයක්ද දන්නේ මෙතන.
මම කියන්නේ මොකද්ද? ලෙඩ වෙනවා කියන්නේ මොකද්ද? මැරෙනවා කියන්නේ මොකද්ද? ශෝක කරනවා කියන්නේ මොකද්ද? වැළපෙනවා කියන්නේ මොකද්ද? කායික දුක කියන්නේ මොකද්ද? මානසික දුක කියන්නේ මොකද්ද? සුසුම් හෙලනවා කියන්නේ මොකද්ද? අපෙන් එකතු වෙනවා කියන්නේ මොකද්ද? ප්‍රියයන්ගෙන් වෙන්නනවා කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ රූපණය විඳීම දැන ගැනීම හඳුනා ගැනීම සකස් වීම කියන්නේ මොකද්ද? අන්නේ විදිහට හොයාගෙන යන්න අවශ්‍යයි. ඒ හොයාගෙන යද්දී අපේ පැත්තෙන් එකතු කරන්නේ නැතිව ඒක දෙයකට දාන්නේ නැතුව මොකද උපදිනවා කියන්නේ මොකද්ද? අන්න එහෙම විමසගෙන 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 යන්න ඕනේ. අනේ විමසගෙන 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 යද්දී අපි විමසන එක හරිද වැරදිද කියලා බලන්න බුද්ධ වචනයම කියලා දෙන කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රයෙන් මේක කොයිතරම් දුරට හරිද වැරදිද කියන එක අපේ පිටිපස්සෙන් ඉඳගෙන අපිට සහාය, කියන්නේ අපිට පූර්ව නිමිත්ත හැටියට මුලින් කල්‍යාණ මිත්‍රයෙක්ගේ අවශ්‍යතාවයත් එක්ක කල්‍යාණ මිත්‍රයෙක් යටතේ මොකද්ද උපදිනවා කියන්නේ? මොකද්ද දිරනවා කියන්නේ? මොකද්ද මැරෙනවා කියන්නේ? මොකද්ද ශෝක කරනවා කියන්නේ? මොකද්ද වැළපෙනවා කියන්නේ? මොකද්ද අප්‍රිය අප්‍රියන හා එකතු වීම? අප්‍රියයනේ අප්‍රියන හා එකතු වීම කියන්නේ මොකද්ද? ප්‍රිය ප්‍රියයන් නෙමෙයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන්නේ මොකද්ද? වෙන්වීම. අන්න ඒ විදිහට හොයන්න විමසන්න යනකොට මත වෙන්නේ නැහැ. අනේ කාරණයක් එක්ක අදහස ගත්තම හොඳයි මහත්මයා.
හොඳයි ස්වාමීන් වහන්සේ. ඒ ඒ විදිහට මේ සිතලා හිතලා මම බලන්න උත්සාහ කරන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කියපු පණිවිඩේ ඉතාමත් පැහැදිලි ස්වාමීන් වහන්සේ.
හොඳයි. කෙරුවන් සරණයි.
කෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
තවත් පොඩි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. දැන් එහෙම දැන් ඔබ වහන්සේ කියවන්නේ මේ ඔය වේදනා තණ්හා එහෙම රහසකස් වෙන හැටි. එතකොට දැන් අපි මොකක් හරි බලනකොට දැන් අර සමාධි භාවනා සූත්‍රේ වගේ අර කියනවනේ අර අභිනන්දති අභිවඩති අජ්ජෝසායි තිට්ඨති එහෙම කියලා. එතකොට මේක බලන්න ඕනේ අර න්‍යාය ආර්ය න්‍යායත් පාවිච්චි කරගෙනද? ඒ කියන්නේ අවිද්‍යාවෙන් තමයි මේවා අවිද්‍යාවෙන් සංකාර එහෙම කියලා ඒ න්‍යාය උපයෝගී කරගන්න ඕනේද ස්වාමීන් වහන්සේ?
නෑ මහත්මයා, ඒක නුවණක් එක්ක කතා කරන්නේ. අවිද්‍යා පත්‍ය සංකාරා සංකාර පත්‍ය විඥානං කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්න තියෙන්නේ ඥානයත් එක්ක පෙන්නන තැනක්. ඇත්තරම අපි කරන්න ඕන කාරණය තමයි ඇත්තරම දැන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර කියලා කියන කීම අපිටම මේ එතකොට අපි අවිද්‍යාව නිසා සංස්කාර කියන තැන නෙවෙයි, සංස්කාර කියන්නේ මොකද්ද
කියලා හොයන්න යන්න ඕන. මේ ලාල් මහත්මයාට හොඳ මේ උපමාවක් ඇහෙනවා ඇති. අපි අර ලොකු සංඥාන්සේ මතක් කරන්නේ දැන් අර මම ගිය සතියේ කියන මේ මමත් එක මතක් කරලා ගියනහරවන දැන් අර මේ විවාහයක් කරගන්න යනවා කියලා කියන්නේ
එහෙමයි අර
අනේ කියන්නේ එකෙන් කියන කාරණේ පොඩ්ඩක් ඔලුවට දාගත්තතින් හරි අදහසක් ගන්න පුළුවන් ලාල් මහත්මයා මොකද මේ අපි මේ මම විවාහ වෙන්න හදන්නේ කියලා කෙනෙක් කෙනෙකුට කියනවා. ඊට පස්සේ එයාගෙන් කවුද කියලා අහනවා. දන්නේ නෑ. නම මොකද්ද කියලා අහනවා. දන්නේ නෑ. ඊට පස්සේ ඊළඟට එයාගේ කුලය, ගෝත්‍රය ඒ ඔක්කොම ටික අහනවා. හැබැයි දන්නේ නෑ. එහෙනම් සාධාරණ වඩා හොඳ උත්තරෙ මොකද්ද? මේ කියන්නේ මම කසාද බඳිනවා කියලා කියන එකද වඩා සාධාරණ ඒක ගැලපෙන්නේ නේද? يعني බඳින විවාහ වෙන කෙනෙක් නැතුව එයා ගැන يعني විවාහ වෙන්න ඉන්න කෙනා ගැන දන්නේ නැතුව එයා කසාද බඳිනවා විවාහ වෙනවා කියන එක සාධාරණ කතාවක් නෙමෙයිනේ. අන්නේ ඒ වගේ දැන් අපි තුමු ඇස අපි කෙනෙක් කියන පුළුවන් ඇස හටගත්තේ අවිද්‍යාවෙන් කියලා. හැබැයි ඇස ගැන දන්නේ නැතුව අපි අවිද්‍යාවෙන් හටගත්තයි කියලා කියන්නේ කියොත් මොකද්ද? හරියට කසාද බඳින්න හදනකොට කසාද බඳින්න කෙනා දන්නේ නැහැ. හැබැයි කසාද බඳිනවා කියලා කියනවා. හරි ලස්සන ප්‍රබල උපමාවක්. ඊට පස්සේ මේ මම ප්‍රාසාදයකට නගිනවා කියලා කියනවා. ප්‍රාසාදයකට නගිනවා කියලා කියවට ප්‍රාසාදයක් නැහැ. අන්න ඒ වගේ ඇස හරි අපිට අපේ ජීවිතේ අර දැනෙන තැන් තියෙනවනේ. අපේ ජීවිතෙන් ඉස්මතු වෙන තැන් අන්න ඒ තැන් වලින් අන්න ඒක මෙන්න මේක හටගන්නේ මෙන්න මේ නිසාය කියලා අර මම හිතන ගියේ සතියේ අර පත්මා මහත්මිය අහපු කාරණේ කරත් එක තමයි ওই කාරණේ අහව මතක් කරේ. දැන් ඇහනං ඇහ කියන්නේ මොකද්ද කියලා හොයන්න යනවා. අවිද්‍යාව නිසා ඇහ හටගත්තා කියලා කියන ගියොත් හරියට මං කසාද බඳින ඉන්නේ කවුද කියලා හොත් උත්තරයක් දෙන්න අන්නේ වගේ හේතු හෙවෝ වගේ කාරණා හොයන්න ගියා වගේ වෙනවා. එනිසා මහත්මිය අර අපේ ජීවිතේ දැනෙන තේරෙන තැන්වලින් අපේ ජීවිතේ දැනෙන තේරෙන තැන්වලින් මේ මොකද්ද කියලා හොයන්න යන්න ඕන. මේ කල්යාණ මිත්‍රයේගේ උපකාරීත්වය ඇතිව දෙයක් පැත්තර යන්නේ නැතුව මොකද්ද මේ අන්න එතනින් අපිට යමු වෙන්න පුළුවන්කම තියෙනවා නම් ගොඩක් වටිනවා. දැයි තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. උභාන්සේට ගොඩක් ස්වාමීන් වහන්සේ මම ඒ උභාන්සේ කියපු කෝණේ නැවත හිතලා බලන්න ස්වාමීන් වහන්සේ උභාන්සේට අප්‍රමාණ පිං. තිරුවන් සරණයි.
නැයි තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ડોક્ટર. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ මම මේ ගොඩක් අලුත් කෙනෙක්. මේ ධර්මය අහන්න දැන් මාස 7ක් විතර වෙනවා. මාව ඇහෙනවද?
ඇහෙනවා කියන්න.
ආ මාස 7ක් විතර වෙනවා මම මේ ડોક્ટર ස්වාමීන් වහන්සේගේ දේශනා අහන්න අරගෙන. මේ ඉතින් මේ මට මේ 260 සක්කාය දිට්ඨිය කියන සාකච්ඡාව මම ඇහුවා. මට ඒකත් එක්ක මම හිතන විදිය හරියද කියලා දැනගන්න තමයි ස්වාමිනාංශ මට ඕනේ. මම ඒ හිතන විදිය කියන්නේ මගේ අඩුපාඩු ඒ මම හිතන විදිය මට හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මට තේරෙන මට්ටමින් මම කියන්නද ස්වාමිනාංශ.
හොඳයි.
ස්වාමිනාසේ ඒ අය සක්කාය දිටිය කියන 260 සාකච්ඡාවේ ඒකේ තියෙන්නේ හඳුනා ගැනීමේ දැක්මක් එක්ක, ඒ කියන්නේ දැන ගැනීමේ දැක්මක් එක්ක, ස්වરૂපයේ විඳීමේ ඒ විදිය දැක්මක් එක්ක තමයි මේ අපේ මුළු ජීවිතේම තියෙන්නේ කියලා. ඒ කියන්නේ එතකොට හිතද්දි ස්වාමිනාසේ මුළු දවසම ඒ ගත කරන්නේ අපි හිතන්නේ දෙයක් කතා කරන්නේ යා අපි හැම දෙයක්ම ඒ තුල ඒ කියන්නේ හඳුනා ගැනීමේ දැක්ම හරි කියලාමයි. ඒ කියන්නේ ඒ ස්වરૂපයේ දැක්ම හරි කියලා. ඉතින් එතකොට මට එහෙම ඒ දිගට හිතද්දි මට හිතුණා ඒ කියන්නේ ඇත්තටම නිකන් මේ සංවේගයක් වගේ දෙනුනා ස්වාමීන් වහන්සේ ඇත්තටම ගත කරන්නේ මෙහෙම, ඒ කියන්නේ මේ විදියට නේද කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ මං එහෙම හිතනකොට මට හිතුණා එහෙනම් මේකෙන් කිසිම ගැළවීමක් නැහනේ. ඒ කියන්නේ මේ හැම දෙයක්ම ඒ කියන්නේ හරි කියලා අපිට මුකුත් හිතන්නවත් කතා කරන්නවත් ඒ කියන්නේ මුකුත්ම කරන්න බෑනේ. ඒ කියන්නේ ඒ හඳුනා ගැනීම, ඒ ගන්නදී හරි කියලා අරගෙනමනේ කරන්න පුළුවන්. ඒතකොට එහෙම එහෙම නැති පැවැත්මක් නැහැ කියලා. ඒතකොට එහෙම එහෙම හිතද්දී මට ඇතිවෙච්ච සංවේගයට මට හිතුණා කල්යාණ මිත්‍රයාට යොමු වෙන එක තමයි කරන්න තියෙන්නේ කියලා. එතකොට මේ මට ආයි එහෙම හිතද්දි හිතුණා ඒ කියන්නේ කල්යාණ මිත්‍රයාට යොමු වෙන්න ඕනි කියලා එකක් මම ඒ කියන්නේ ඒක බල්ලෙන් හිත ඒ කියන්නේ මට හිතෙන එකක් නේ. එතකොට ඒකත් ඇරදීනේ කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මට හිතුණා ආපහු මේ ඒ කියන්නේ කල්යාණ මිත්‍රයාට නැමෙන්න ඕනි කියලා මම හිතපු එක වැරදි කියලා මං ඒ ගත් එකත් එහෙනම් ඒකත් වැරදීනේ. එතකොට මේ ඇත්තටම මොකද්ද මෙතන? ඒ කියන්නේ මම මේ හිතන එක ඒ කියන්නේ මම මේ ගන්න එක හැම දෙයක්ම මටම ලැබෙනවනි. මං ඒකෙම බැහැගෙන මම මේක හරි වෙලා හිතනවනි. එහෙනම් මේ මොකද්ද මෙතන තියෙන්නේ කියලා ස්වාමින්වහන්සේ. එහෙම හිතනකොට මේ මට හිතුණා එහෙනම් මම මේ දැන් හිතීමත් එක්ක, ඒ කියන්නේ හිතීමක් එක්ක නේද මම ඉන්නේ. ඒ නිසා නේද මට මෙහෙම හිතෙන්නේ කියලා හිතන ස්වාමින්වහන්සේ. ඊට පස්සේ මට හිතුණා මේ හිතීම කියන්නේ මොකද්ද? ඇත්තට මොකද්ද මේ හිතීම කියන්නේ? මට දැන් මේ හැම දෙයක්ම හිතන නිසානේ ප්‍රශ්නේ. එහෙනම් මේ හිතීම කියන්නේ මොකද්ද කියලා. එතකොට මට හිතුණා හිතීම කියන්නේ මමද කියලා. කියන්නේ මමද? මේ හිතන්නේ මමද කියලා. එතකොට මට හිතුණා සාමුනාත් කියන්නේ දැන් හිතීම මම නම් මම ඒ සමහරලාට මම දෙකීමක් එක්ක ඉන්නවා. එහෙම නැත්නම් මම විඳීමක් එක්ක ඉදදී මට හිතීම කියන එක නෑ. එතකොට මට හිතුණා ඉතින් එහෙමනම් මම ඇත්තටම හිතීමත් එක්ක ඉන්නවා නම් හිතීමකින් තොර වෙන්න බෑ. මම හිතීමත් එක්කම ඉන්න ඕනේ නේද කියලා. දර්මතර නෑ එහෙනම් මං හිතීමත් එක්කම, හිතීම කියන්නේ මම නෙමෙයි එහෙනම්. ඊට පස්සේ මට හිතුණා එහෙනම් හිතීම කියන්නේ බාහිර දෙයක් වෙන්න ඕනේ එහෙනම් කියලා. ඊට පස්සේ එහෙමනම් හිතීම කියන්නේ බාහිර දෙයක් නම් ඒ කියන්නේ මම හිතන්නේ නැතුව මගේ මම මගේ යොමු වීමක් නැතුව බාහිරෙන් ඒ කියන්නේ ඉබේන්න ඕනේ හිතීම කියන එක. එහෙම නේද කියලා. ඊට පස්සේ මට ආයි හිතුණා ඉතින් එහෙම බාහිරෙන් ඇත්තටම එන්නේ නැහැ නේ. කියන්නේ මගේ යොමු වීමක් තියෙන්නම ඕනිනේ. මම ඒ නිසාමයිනේ මට හිතන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා මට හිතුණා මේ එහෙනම් ඒක බාහිරත් නෙමෙයිනේ. එහෙමනම් මේ හිතීම කියන්නේ මොකක්ද කියලා නිකන් මේ ඇත්තටම එහෙනම් හිතීම ඉබේත් නෙමෙයි නම් මමත් නෙමෙයි නම් ඇත්තටම හිතීම කියලා එකක් නැද්ද? එහෙම නැත්නම් ඇත්තටම මොකද්ද මේ හිතීම කියන්නේ? ඇත්තටම හිතීම කියන එකක් තියෙනවද නැද්ද කියලා එහෙම ඒ විදියට අර ඉබේම ඒකත් එක්ක ඉද්දි අර කියන්නේ මම එහෙම හිතන්නේ ස්වාමිනාස අර සක්මන් කර කර ඒ කියන්නේ එතකොට එහෙම හිතද්දි ස්වාමිනාස මට එහෙම හිතුණා එක දිග එහෙම හිතුණා. ඊට පස්සේ මේ ඇත්තටම එහෙනම් ඒකත් නෙමෙයි නං හිතීම කියන්නේ මොකද්ද කියලා මේ එතකොට ස්වාමිනාස මගේ ප්‍රශ්නේ තමයි මේ ස්වාමිනාස මේ උදේ දේශ ඒ කියන්නේ සඳුදා දස කතාවේදී කිව්වා මේ ඒ කියන්නේ අර හිත පුළුල් විදියට තමන්ට කැමති විදියට අර හිතන්න කියලා අර අසඤ්ඤතල අර මං එහෙම ලොකුවට ඒ කියන්නේ විස්තර එහෙම කියන්න තේරෙන්නේ නැහැ ස්වාමිනාංශ මසම් මේ අපේ ලොකු ස්වාමිනාංශගේ දේශනාවක් වුණත් මම 3-4 සැරයක් එකම සාකච්ඡාව දාලා අහලා තමයි මම යම් කිසි දෙයක් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා මේ මට ස්වාමිනාංශ මේ දැනගන්න ඕනි මං එතකොට ඒ ස්වාමිනාංශ ඒ වෙලාවේ අර කිව්ව අර කියන්නේ දැන් හිතීම කියලා එකක් ඇත්තම ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද කියලා ඒ විදියට අර ඉබේම නිකන් අර ඒ ප්‍රශ්නේ අර විසඳ ගන්න බැරුව අර හිතන හිතීමත් එක්ක එහෙම හිතනවා ස්වාමිනාස. එතකොට ඒ ලොකු ස්වාමී අපේ ලොකු ස්වාමිනාස කියපු ඒ තැනද මං හිතන්නේ එහෙමත් නැත්තම් මං දැන් මේ හිතපු විදිය සම්පූර්ණ වැරදිද? කරුණාවෙන් පහදලා දෙන්න ස්වාමිනාස, මගේ වැරද්දක් තියෙනවද කියලා ස්වාමිනාස අනුකම්පාවෙන් පහදලා දෙන්න ස්වාමිනාස. තිරුවන්සරණයි.
තිරුවන්සරණයි. يعني ඇත්තට ඒ කියන්නේ යොමු වීම කියන කාරණේත් එක්ක ගත්තට පස්සේ අර දැන් කල්යාණ මිත්‍රයාට නැමෙනවා කියන කාරණේත් එක්ක මම ඉස්සෙල්ලා අදහස ගන්න කතා කරන්නම්. ඇත්තරම මේ කල්යාණ මිත්‍රයාට නැමෙනවා කියන කියන්නේම සූත්‍ර දේශනාවත් එක්ක ගන්නකොට එතනට කතා කරන්නේම සම්පූර්ණයෙන්ම සකල මේවෙහිදන් ආනන්ද බ්‍රහ්මචරියන් කල්යාණ මිත්‍රතා කල්යාණ සහායක කල්යාණ සම්පවංකතා කියන මම ඒ වාක්‍ය දෙකක් ගන්න මූලික වශයෙන් ආනන්ද සාමින් වහන්සේට පැහැදිලි කරනවා. වාක්‍ය තුන් වහන්සේ සකල මේවෙහිදන් ආනන්ද ආනන්දේනි සක්කල නීව හිදං සියලුම පස්ස කියන්නේ සියල්ලම සකල මේව හිදං ආනන්ද සකලං ඒව සියල්ලම ආනන්දේනි බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යාව පනවන්නේ භාග්‍යතුන් වහන්සේ ඒ කියන්නේ කල්යාණ මිත්‍රතා කල්යාණ මිත්‍රත්වයෙන් යුක්ත බවින් කල්යාණ සහායතා කල්යාණ සහායකත්වයෙන් මත කල්යාණ සංපවංකතා කල්යාණ යන් වහන්සේට සං කියන්නේ මනාව ප කියන්නේ ප්‍රබල වශයෙන්ම අතිශයාර්ථෙම වංකතා නැමීම කල්යාණ මිත්‍රයාට නැමෙනවත් නෙවෙයි පවංක හොඳට නැමෙනවා හොඳට නැමෙනවත් නෙවෙයි සම්පවංකතා මනාව මැනවින් ඒකේ අර නැවෙ කල්යාණ මිත්‍රයාට නැවෙනවා කියන එක පැහැදිලි කරන්න ඒකේ අර තවත් එකතු කරලම පැහැදිලි කරලා තියෙනවා එතනදී. එතකොට අපිට ගම්ම වෙන අපිට පැහැදිලි වෙන කාරණේ තමයි කල්යාණ මිත්‍රයාට නැමෙනවා කල්යාණ මිත්‍රකම් කල්යාණ සම්පවංකතා සංකල්යාණ ඔය විදිහට සිතා තියෙනවා. එතන පැහැදිලි කරන්නේ සකල මේ විදිහ ආනන්ද බ්‍රහ්මචර්යයන් බ්‍රහ්මචර්යාවටයි අන්න ඒකට බ්‍රහ්මචර්යාවට නැමෙන නැංගීම තමයි මේ කියන්නේ. එතකොට මොකද මේ බ්‍රහ්මචර්යාව කියන එක කියන්නේ බ්‍රහ්මචර්යාව කියලා කියනවා මහනි කිතක ඉඳ බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ අන්න බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආසඤ්ඤතනිකායේ පහේ එකේ මග්ග සංයුත්ත පැහැදිලි කරනවා බ්‍රහ්මචර්යාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නැමීම යමු සම්මා දිට්ඨි සම්මා සංකප්ප. එතකොට අම්මා මේ අපිට පැහැදිලි වෙනවා පැහැදිලි වෙන කාරණයක් තමයි කල්යාණ මිත්‍රයාට හරියට නෙමුණා කියන කතාව කතා කරන්නෙම බ්‍රහ්මචර්යාවත් එක්ක. බ්‍රහ්මචර්යාව කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු වීම නැත්නම් ප්‍රඥාවේ භාවිතය. එහෙනම් ප්‍රඥාවේ භාවිතයට යොමු වීම කිව්වත් කල්යාණ මිත්‍රයන් නෙමුණා කිව්වත් ඒ දෙකම සමානයි. දැන් අම්මා කිව්ව වගේ දැන් අම්මම මේ හිතනවනේ හිතලනේ කල්යාණ මිත්‍රයන්ට නැමෙන්නේ කියන ඒ කතාව සහතිකම ඇත්ත. ඇත්තටම මේ හිතල මේ කියන්නේ සිත කියන්නේ කල්යාණ මිත්‍රයාට මේ හිතල නෙමෙනවා කියන එක නෙමෙයි සත්‍යවාදී විදිහටම හරිම විග්‍රහයර ගත්තොත් මාර්ගයට යොමු වීමමයි කල්යාණ මිත්‍රයාට නැමුණා කියලා කියන්නේ. හැබැයි ඒක එහෙම වුණාට ඊට කලින් කාරණාවක් තියෙනවා. මොකද්ද? කල්යාණ මිත්‍රයාට යොමු වෙන්න ඕන. ඕක ලස්සනට පැහැදිලි කරනවා ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා කියලා සූත්‍රයක්. එතෙන්දී කතා කරන්නේ ප්‍රඥාවට කලින් නීපදිච්ච ප්‍රඥාව උපද්දව ගන්න. එතෙන්දී සිහිපත් කරනවා කල්යාණ මිත්‍රයාට මේ භාග්‍යතුන් වහන්සේට හෝ මේ කියන්නේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ කෙනෙකුට පේමංච ගාරවෝච තිබ්බ හිරෝතප්පං කියලා එතෙන්දි පැහැදිලි කරනවා. මේ කියන්නේ ගරු ස්ථානයේ තියන්න පුළුවන් ගුරුවරයෙක් ගාව පේමංච ගාරවෝච ප්‍රේමයෙන් ගෞරවයෙන් තිබ්බ කියන්නේ තියුණු කිරි ඔතප්පං ලැජ්ජාභය සහිතව යොමු වෙන්න කියලා කියනවා. අන්නේ ප්‍රේමයෙන් ගෞරවයෙන් තියුර ලැජ්ජා හිරියක් නැතුව කල්යාණ මිත්‍රයාට යොමු වෙන්න යොමු වෙලා ඉවරලා කිංබන්තේ කවා අට්ටෝ ස්වාමීනි මේ මොකද්ද මේකේ අර්ථය මොකද්ද කියලා අන්න මේ සැක ඇති තැන් විමසන්න කියලා කියනවා. ඒ සැක ඇති තැන් විමසනකොට අන්න කල්යාණ මිත්‍රයා මොකද කරන්නේ අර සැක මුසු තැන් දුරු කරලා මේ ඉස්මතු වෙන්න ඕන ධර්ම කාරණා ඉස්මතු කරලා දෙනවා. අනේ ඉස්මතු කරලා දෙද්දි ඊට අනුවම විමසගෙන යද්දී අන්න චින්ත කියන්නේ ප්‍රඥාව අවදි වෙනවා. අනේ ප්‍රඥාව අවදි වෙන එකටම තමයි හැබෑම කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. හැබැයි ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේ ඔක අංගුත්තර නිකායේ අටක නිපාතේ දෙවන සූත්‍රයේ හැටියට වගේ තමයි මතකයේ තියෙන්නේ. අන්න හැබෑවටම මාර්ගයේදී තමයි කල්යාණ මිත්‍රයාට නැමුණා කියන වචනේට අදහස දෙන්න පුළුවන්. හැබැයි ඊට කලින් අන්න ගරුට්ටානීසු කියන්නේ ගුරු ස්ථානයේ කියලා සලකන්නට පුළුවන් උතුමිට අන්න ප්‍රේමංච ගාරෝත ප්‍රේමයෙන් ගෞරවයෙන් තිබ්බ හිරියෝතප්පං තියුර ලැජ්ජා බය සහිතව යොමු වෙන්න වෙනවා. ඒ ඇයි මොකද මේක අහගන්න ඕනනේ? ඒක කොහොමද තම කරන්නේ? සිතුවිල්ලකින් තමයි. ඒක මුලින් කළ යුත්තේ. ඕ නැත්නම් අපි අපිට එක සැරේටම අපි මේ අපි කවුරුවත් සෝතාපන්න කවුරුවත් නැහැ නේ. ඊට මෙහෙන් ඉන්න අපි කවුරුත් ඇසකනනාසය දිවකය මන. නැත්නම් අපි හිත පරිහරණය කරනවනේ. අන්න එතකොට ඒකත් සිතුවිල්ලක් තමයි. නමුත් මේ අර විදියට යොමු වීම කියන දේ කරන්නම වෙනවා. එහෙම නැතුව අර වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කල්යාණ මිත්‍රයෙක් නැඹුරු කියන්නේ නැඹුරු වීම ප්‍රඥාවේ භාවිතය නැත්නම් මාර්ගයේ භාවිතය වුණාට ඊට මත්තෙන් ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය ඊට පස්සේ සම්බෝධිපක්ඛිය සූත්‍රය වගේ සූත්‍රවලදී අපිට පෙන්වලා දෙනවා අර විදියට කල්යාණ මිත්‍රයාට යොමු වෙන්න නැමෙන්න කියන එක කල්යාණ මිත්‍ර භාවනාවක් හැටියටත් සම්බෝධිපක්ඛිය සූත්‍රයේදී අපිට පැහැදිලි කරලා කියලා දෙනවා.
එහිමයි ස්වාමීන් වහන්සේ. ගොඩක් පින් ස්වාමීන් වහන්සේ. මේ ඒකෙම ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් එකක් තියෙනවා මම අහන්නද ස්වාමීන් වහන්සේ?
කමක් නෑ අහන්නම්.
ඒකේ ස්වාමීන් වහන්සේ ඒ සාකච්ඡාව කරගෙන යද්දී ලොකු ස්වාමීන් වහන්සේ මේ අර ආත්මය කියන්නේ මොකද්ද කියලා එතන ඉන්න පිරිසට හිතන්න කියලා එතකොට කියනවා එයාලා ඒ මොකද්ද ඒ ස්වාමීන් වහන්සේ කියපු එකට අනුගත වෙලා එයාලා ආත්මය කියන්නේ මොකද්ද කියලා හිතද්දී අනුගත වෙලාම හිතද්දී ස්වාමීන් වහන්සේ කියනවා පිටට කියනවා කියලා පිටට කියනවා කියලා කියනවා මේ අන්න මේ එයාලා මේ චේතනාත්මකව ඒ කියන්නේ ලැග ගන්න නැතුව විමසද්දී අන්න සක්කාය දිට්ඨිය පජානාති වෙනවා. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය සකස් වෙනවා. සක්කාය දිට්ඨිය සකස් වීමත් එක්ක ඒ කියන්නේ එයාලගේ මෝඩකමත් එක්ක යෙදීලා ඒ යෙදීම මේ ඒ කියන්නේ යෙදීම මෝඩකමත් එක්ක තමයි ඒ යෙදීම තියෙන්නේ කියලා පිටට කියනවා කියලා කියනවා ස්වාමීන් වහන්ස. එතන ඒ අදහස් කරන්නේ ඒ කියන්නේ එයාලා එයාලට හිතන්නේ කියලා ස්වාමීන් වහන්සේටම අනුගත වෙලා එයාලා හිතද්දී ඒ දැන් එයාලට ඇත්තටම කියන්න බෑනේ ස්වාමීන් වහන්සේ එයාලට කියද්දී ඒක එයාලට ලැබෙනවා දෙයක් වෙනවා. එතකොට එයාලට ඒක එයාලා ඒක තුල läගගෙන ඒක හරි කියලා අරගත්ත වෙනවා. ඒ කියන්නේ එයාලට ඇසීමත් එක්ක läගි ඇසීම හරි වෙනවා. එතකොට එයාලා ඇසීම කියන්නේ හඳුනාගෙන නැත්නම් හඳුනා ගැනීම හරි කියලා ගන්නවා නැත්නම් ඇසීම හරි කියලා ගන්නවා ස්වාමීන් වහන්සේට එයාටම කියද්දි. එතකොට එයාලට ඒක ගන්න බෑ. එතකොට එතන පිටට කියනවා කියලා කියන්නේ මේ එයාලා ඒ කියන්නේ එයාලා ඒ යෙදීම තුල විචක්ෂණයක් තුල ඒ කියන්නේ ප්‍රඥාවට කියන දෙයක්ද ස්වාමීන් වහන්සේ එතන නැත්නම් ඊට වෙනස්ම දෙයක්ද ස්වාමීන් වහන්සේ මොකද ස්වාමීන් වහන්සේ එතනේ පිටට කියනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. එතෙන්දී අම්ම අර මම වෙනදටත් ගන්න උපමාවක් මතක් කරේ. දැන් අපි තුමු දැන් තරගයක් දුවනකොට අපි ඕකේ ගත්තාට 104 දුවන අර මම හිතා රිලේ දුවනවා කියලා මම හිතන්නේ වචනේ හරි ඇති වැරදි දන්නේ නැහැ. 104 දුවනවා කියලා කියන්නේ දැන් 104 දුවනකොට දිවීම කියන එක ගත්තට පස්සේ දුවනවා කියන එක වචනේ අර ගත්තට පස්සේ දුවනවා කියන එක අපිට වචනෙන් කියන්න බෑ. දුවනවා කියන එක මෙන්න මේකයි හිර පෙන්නන්න බෑ දුවන එක. හැබැයි කාට හරි දුවනවා කියලා කියන්න වෙනවනේ දිවීම. අන්න එහෙමයි. 104 දුවනකොට පෙර දෙනෙක් දුවනවා, ඒ අය බැටන් එක මාරු කරනවා, ඒ අයට ආරම්භයක් තියෙනවා, එයාලට අවසානයක් තියෙනවා, එයාලට දිනුමක් තියෙනවා, එයාලට පරාදයක් තියෙනවා. ඒක එළියේ ඉඳන් මෙන්න මේකයි මෙහිමයි 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 කියලා විස්තර කරන්න වෙනවනේ. අන්නේ වගේ දැන් මේ එතකොට පෙන්න අන්න දේවල් අරගෙනනේ තමයි පෙන්නන්නේ. අපි හිතමු අම කෑම වෙනකොට බත් ඉදෙනවා කියන කාරණේ. දැන් බත් ඉදෙනවා කියන එක ඒක බොරුවක් නෙවෙනේ. බතක් ඉදෙනවානේ.
ඔව් එහෙමයි සර්.
ඔව් ඉදෙනවා. හැබැයි කාට හරි කියන්න උනොත් මොකද වෙන්නේ? මමට බත් ඉදෙනවා කියලා පෙන්නන්න කියලා කිව්වොත් අර ඉදෙන බත් කියන්නේ බත් ඉදෙනව නෙවෙයි ඉදෙන බත් තමයි පෙන්වන්න තියෙන්නේ. ඔව් අන්න කෙනෙක් අන කල්යාණ මිත්‍රයාගෙන් දහමක් අහන ගමන් ඒ අනුවම හිතාගෙන යද්දී එයාගේ ඒ අභ්‍යන්තර ක්‍රියාවලිය එයාට ආවේනිකයි. ඒක මෙන්න මේකයි කියලා කියන්න බෑ. හැබැයි ඒකම තව කෙනෙකුට ආමින මෙයාට මෙහෙම දෙයක් වෙන්නේ කියලා කියනකොට වචන වලින් කියන්න වෙනවා. වචන කොහාටද අයිති වෙන්නේ? වචන අයිති වෙන්නේ ලෝකේ. අන්න ඒකයි පිටට කියනකොට දේවල් හැටියට යන්නේ වචන වලින් කියද්දි.
එහෙමයි
සන්නේ. ඔව්. දැන් අම්මට දැන් බත් ඉදෙනවා කියලා කිව්වට පස්සේ දැන් බත් ඉදෙන්නේ මෙන්න මෙහෙමයි කියලා කියන්නේ නැහැ. ලිපට දර දාලා බත් මෙහෙම ලිපේ තියන ගෑස් එක හරි කොහොම හරි බත් ඉදෙනකොට බත් ඇට මෙන්න මෙහෙම 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 වෙනවා කියලා කියන්නේ නැහැ. එතකොට ඉදෙනවාද පෙන්නන්න වෙන්නේ? ඉදෙන බත් ගැනද කියන්න වෙන්නේ?
ඉදෙන බත් ගැන සාමාන්‍යයෙන්.
ඒ ඉදෙන බත් ගැනයි කියන්න වෙන්නේ. හැබැයි බත් දැන් බත පැත්තෙන් බැලුවට බත ඉදෙනවා කියන දේ ඒක බත ඉදෙනවා. ඒක කියන්න බෑ. ඒක බොරුවකුත් නෙමෙයි. ඒක බොරුවකුත් නෙමෙයි. හැබැයි පිටට කියනකොට ඕක ඒක එකක්. අනිත් කාරණේ තමයි අර හිතනකොට මම හිතනවා කිව්වොත් මම කොහොමත් මම නේ වෙන්නේ. ඊට පස්සේ එහෙනම් හිතනවා කියන්නේ මම නෙවෙයි කියලා කියෝ අපි යනවාම අපි ඉබ්බේ වෙනවා කියලා. අන්න ඒක අන්න තීර්ථයක් ඇටියට තමයි කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ තික්තායතන සූත්‍රයේදී. මම හිතනවා කිව්වොත් ඔන්න ඒක මමත්වයට ගිහිල්ලා මම හිතනවා කියන්නේ. එහෙම නැත්නම් මේක මම නෙමෙයි නේද හිතන්නේ? එහෙනම් කවුද හිතන්නේ? දැන් මම හිතන්නේ නැත්නම් මගේ යටේ තියෙන ෆෝන් එක දෙය ගැන හිතන්නේ. මේ ගේ ඇතුළ තියෙන කොස්ස දෙය ගැන හිතන්නේ. ඒ ගැන හිතන්නේ වෙන මොන හරි උපකරණයක්ද? පෑන් එකද? පුටුවද? මේසද? නෑනේ. එහෙනම් ඒකනේ. එහෙනම් මමත් නෙවෙයි නම් හිතන්නේ මේ හිතීම කියන නිකන් මේක එතකොට යන්න වැටෙන්න තියෙන තැන තමයි අම්මා මේක ඉබේ වෙනවා කියන එක. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අදිච්ච සමුප්පන්න වාදයට යනවා කියලා. එහෙනම් නැත්නම් හේතු අපච්චේ වාදේ හිම පාලින් කියන්නේ මොකද්ද? ඉබේ හට ගන්නවා කියන එක. ඒක දෘෂ්ටියක්, වැරදි දැක්මක් ඇටියෙ වෙනවා. අන්න ඒ තැනට යන්න පුළුවන් අම්මා. ඒකත් අදහසේ තියාගන්න. හිතන එක වැරදි කියන එක නෙමෙයි, හිතිය යුතුයි. හැබැයි ඒ හිතද්දී කොහෙන් හරි ගිහිල්ලා අපි läග අර මොකෝ කිව්වේ අර läග ගන්නවා කියලා වචනයක් කිව්වේ. අපි කොහෙන් හරි ගිහිල්ලා läගුම් ගන්නවා. මොකද ඔය හැම දෙයක්ම මම 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 මගේ පැත්තෙන් තනියෙන් කරන්න ගියාට පස්සේ ඔන්න ඔයින් කොහෙන් හරි ගිහලා තමයි ගිහල හිර වෙන්නේ, ගිහල නතර වෙන්නේ. ඒක මම කරා කියන තැනට යනවා. එහෙම නැත්නම් අනුන් කරා කියන තැනට යනවා. එහෙම නැත්නම් ඉබේ හටගත්තා කියන තැනට යනවා. ඔන්න ඔය මතවාද තුනට ගිහිල්ලා නතර වෙනවා. එහෙම වෙන්න පුළුවන්. අන්න ඒකටයි අර කලින් අපි උත්තරේ ප්‍රශ්නෙට උත්තරය දුන්නේ සකල මේව හිතන් මේ එකක් දෙකක් මේ සියල්ලම එකක් දෙකක් තුනක් නෙවෙයි සියල්ලම සකල මේව හිතන් ආනන්ද අඩක් නෙවෙයි ආනන්දයන් වහන්සේ අඩක් මේ සකල මේව සියල්ලම කල්යාණ මිත්‍රත්වයේ මතයි පාදක වෙන්නේ කියන කාරණේ එතකින් තමයි අපි බලන්නේ. ඒක අපි කොච්චර මෙහෙම හිත දැන් ඒ හිතන එක වැරදි නෑ අම්මා හිතන්න ඕන. ඒ හිතන්නේ මේ මේ විදිහට හිතන්න ඕන එක එක පැතිකඩ ඔස්සේ හිතන්න ඕන. හිතනකොට ඒ මේ මේ හිතුවම කොහොමද මෙහෙම හිතුවට පස්සේ දෘෂ්ටිගත වෙනවද කියලා ඊට පස්සේ ඒක ලොකු සායන්හන්සේට සාකච්ඡාවකදී හරි වෙනම අපි කාට හරි හෝ එහෙම සිහිපත් කිරීමක් කරනවා. අන්න ඒකේ වැරද්දක් තියෙනවා නම් පෙන්නලා දුන්නට පස්සේ ආයේ ඒ වැරද්ද ඔස්සේ යන්නේ නැහැ. වෙන විදියකට හිතන්න පටන් ගන්නවා. අන්න ඒ දැන් හිතලා හරි ගියොත් හරියන්නේ කාටද?
මට සල්නත්.
මටනේ. ඒකට හරියට හිතන්න ඕන මට. ඔය හිතලා වැරදුනොත් වැරදි වෙන්නේ
මට සල්නත්.
එහෙනම් තමා කියලා ගන්න එකම වැරද්දක් නම් මේ හරි එකක් ඉන්න බෑනේ අපිට නේද?
එහෙමයි
සල්නත්. හිතනකොට ඒ හිතන හැටි වැරදි නම් අන්න ඒක කල්යාණ මිත්‍රයා ලකුසන්නේ හංසේ තමයි ඒ කල්යාණ මිත්‍රයා තමයි එතනදී පෙන්වලා දෙන්නේ. ඒක මෙන්න මෙහෙම හිතන එක වැරදි කියලා. ඒක එතනින් නතර කරා කොන්දේසි විරහිතව ආහිනා වෙන විදියකට හිතන්න පටන් ගන්නවා. අන්න එහෙම යෝනාම හොඳයි අම්මා.
තිරුවන් සරණයි.
හරි. අප්‍රමාණ පින් ස්වාමීන් වහන්ස තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
මේ මෑත කාලීන සිහිපත්
කරන්නේ
ස්වාමීන් වහන්සේ එතෙන්දි වචන දෙකක් තමයි ස්වාමීන් වහන්සේ ද්වේතාවය සහ අද්වෛත කියන එක. මෙන්න මේ කාටානික ස්වාමීන් වහන්සේ
ටිකක්
ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
දැන් ටිකක් පැහැදිලි කියන්න
ස්වාමීන් වහන්සේ. මම ප්‍රශ්නේ පස්සේ අහන්නම් ස්වාමීන් වහන්සේ.
දැන් අහන්න. කමන්නේ එහෙනම්. හොඳයි.
ස්වාමීන් වහන්සේ මේ ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවල මෑත කාලීන මතුවෙච්ච කාරණාවක් විමුක්තිකාමී සමාජයේ කියන එක. එතකොට ස්වාමීන් වහන්සේ මේ
ඔව්
ආපු තවත් වචන දෙකක් තමයි ස්වාමීන් වහන්සේ ද්වේතාවය සහ අද්වෛත කියන වචන දෙක. අනේ වචන දෙක ටිකක් උපේක්ෂාවෙන් හරි පොඩ්ඩක් පැහැදිලි
කරගන්න.
හොඳයි.
සර් නයි. ද්වේතාවය කියලා කියන්නේ ද්වේ කියලා කියන වචනයෙන් කියන්නේ දෙකක් කියන එකනේ. ද්වේතා ද්වේතාවය කියන්නේ දෙකකින් යුක්ත බව කියන එක. මේ ඔව් ඒකෙදි ද්වේතාවය කියන කියන්නේ දෙකකින් යුක්ත බව කියලා කියන්නේ දෙකකින් යුක්ත වෙච්ච තැනම පැවැත්මක් ගැන තමයි කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ දෙකක් ගැන කතා කරනවා නම් පැවැත්මක්. අපි නිදර්ශනයක් හැටියට ගත්තොත් ස්ත්‍රී කිව්වොත් පුරුෂයත් එක කතා කරන්නේ. ඒතොර ස්ත්‍රී පුරුෂ සමාගමය කියන්නේ පැවැත්මක් එක කතා කරන්නේ. අය ගැන කතා කරොත් අයත් ගැන කතා කරන්නේ. එහෙනම් අයවැය කියලා කියන්නේ පැවැත්මක් සම්බන්ධයෙන් කතා කරගෙන යන්නේ. ජයක් ගැන කතා කරොත් පරාජයක් අපිට කතා කරන්න වෙනවා. එහෙනම් ඒක ජය පරාජය කියලා කියන්නේ පැවැත්මක් එක කතා කරගෙන යන්නේ. දෙකක් ගැන කතා කරනවා නම් එතන තනිකරම පැවැත්මක් එක්ක තමයි අපිට කතා කරන්න වෙන්නේ. දැන් දෙකක් කියවුවට පස්සේ ඒ දෙකක් පැනවෙච්ච ගමන් දෙකක් පැනවෙච්ච තැන එතන කාලයක් ගැන අපිට කතා කරන්න වෙනවා. දෙකක් ගැන කතා කරාට පස්සේ එතන අවකාශයක් ගැන කතා කරන දුරක් ගැන කතා කරන්න වෙනවා. කාලයක් ගැන කතා කරන්න වෙනවා. අවකාශයක් ගැන කතා කරන්න වෙනවා. තනිකරම එතකොට දෙකක් ද්වේතාවයක් එක්ක ගැන කතා කරන තැනම තනිකරම පැවැත්මක් තමයි කතා කරන්නේ. තනිකරම පැවැත්මක්. එතකොට ඒ ද්වේතාවය ද්වේ කියන්නේ දෙකයි, තා කියන්නේ යුක්තයි, යය කියන්නේ දෙකකින් යුක්ත බව කියන කාරණේ. අද්වේතාවය කියලා කියන්නේ ඒක විමුක්තිකාමී සමාජයේදී අද්වේතය කියලා කියන්නේ උන්ෝය මේ ද්වේතාවය ඉක්මවා ගියපු තැන. ද්වේතාවය කියන දේ ඉක්මවා ගියපු තැනක් එක කතා කරනවා. අපි හිතමු ඇස රූපය කියන කාරණය ඇහක් ගැන කතා කරොත් රූපයක් එක්කම තමයි කතා කරන්නේ. රූපයක් ගැන කතා කරනවා නම් ඇහක් එක්කමයි කතා කරන්නේ. අන්න ඒ අය විමුක්තිකාමී සමාජයේ අය ඇහැ පිරිසිඳ දකිනවා. ඇහැ පිරිසිඳ දකින තැන රූපය ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ. හැබැයි අන්න එහෙම වෙලා ඔය ඇහැ රූප ඇත්තරම ඇහැ කතා කරන්න වෙන්නේම රූපයක් එක්ක. රූපයක් ගැන කතා කරන්නේම ඇහැක් එක්ක. විමුක්තිකාමී චින්තනයේ හිටපු අය එක්ක රූපය පිරිසිඳ දකිනවා. එහෙම නැත්නම් ඇස පිරිසිඳ දකිනවා. ඒ අය පිරිසිඳ දැකලා අන්න ඒ ද්වේතාවේ ඉක්මවා යනවා. අන්න ඒ අය ඒකත්වයකට යනවා. එහෙම නැත්නම් ඒ අය කේවලීත්වයකට යාලා දමන කරනවා. ඒකට දාන ඒ කියන වචනේ තමයි කේවලීත්වය. එහෙම නැත්නම් බ්‍රහ්ම සහෝගතාවය කියලා කියනවා. බ්‍රහ්ම සහෝගතාවය කියලා කියනවා මේ බ්‍රාහ්මණ වගේ ඉගෙනීම් වල. එහෙම නැත්නම් නිගණ්ඨ ශාස්ත්‍ර වල යටි ඒ ශාසනයේ උගන්නනවා එයාලගේ කියනවා කෛවල්‍යක් ඥානය කියන. කේවල ඥානය කියන මට්ටමකට එයාලා ගමන් කරනවා. ඔන්න ඔය විදිහට ඉතාම සියුම්ව කියන්නේ රූපය ඉක්මවා අරූපත්වයට නැත්නම්
අරු අසඤ්ඤත්තේ කරා යනවා. හැබැයි එයා ඒ අසඤ්ඤත්තේ නැත්තම් නත්ති කිංචි මට්ටම කියලා කියන්නේම අර මොකද්ද ද්වේතාවයකට ඉක්මව අද්වේතාවයකට ගමන් කිරීමක් එක. අද්වේතාවයක් එක නත්ති කිංචි තවත් දැන් ආකාසානං ඡායතන කියන දෙකක් ගැන කතා කරන්නේ නැහෙනි. සාපේක්ෂකත්වයක් නැහැ.